இந்த சிறிது நாம் சாது காரியா பார்த்தோம். கருணை சுவாமி ஆசர் ஸ்ரத்தா புத்தி சம்பன்ன பின்மதினி මේ පින්වතුන් අද දවසේ ඒ භාවනා වැඩමුළුවේ මේ පැයදී අපි සාකච්ඡා කරගත් ආකාරයට ධර්ම සාකච්ඡාවක් සඳහායි එක්රැස් වෙලා ඉන්නේ. ඉතින් කවුරුත් දන්නවා මේ පැයේදී ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ භාවනාව සම්බන්ධව තුවෙන ප්‍රශ්නකට සාකච්ඡා කරගන්න පුළුවන්. ඒ වගේම කාට හරි සභාවේ ඉදිරිපත් කරගත යුතු වාචසික ප්‍රශ්න තියෙනවා නම් මයික්‍රෝෆෝනේ පාවිච්චි කරලා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරගන්නත් පුළුවන් මේ පැයේදී. ඉතින් ධර්ම සාකච්ඡා වාර්ය ආරම්භයක් වශයෙන් අද ලිඛිත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරනවා ධර්ම සාකච්ඡාව. ඒ අතරතුර කාට හරි පැහැදිලි කරගත යුතු යම් ධර්ම කාරණා ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා නම් ඉදිරිපත් කරගන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. පළවෙනි ප්‍රශ්නය මෙහිමයි සඳහන් කරලා තියෙන්නේ. ගර්තර ස්වාමීන් වහන්සේ අවසරයි, පරියංක භාවනාව කරද්දී මාගේ දකුණු කකුලේ වේදනාවක් දැනෙන අතර සක්මන් භාවනාවේදී එම වේදනාවක් නොදැනී යනවා. ඒට හේතුව පහදා දෙනු මැන. ඔව්, ඒ කියන්නේ අපි හැම එකකම භාවනාවේ අත්දැකීමක් ආවට පස්සේ එක්කෝ හැක ඇති කරගන්නවා, එහෙම නැත්නම් පැහැදිලි කරගන්න හේතු කාරණා හොයනවා. නමුත් සාමාන්‍යයෙන් මෙතනදී සඳහන් කරලා තියෙන්නේ පරියංක භාවනාවේදී ඉන්නකොට තමයි ඒ දකුණු කකුලේ තමන්ට වේදනාව දැනෙනවා කියලා කියන්නේ. සක්මන් කරනකොට ඒක දැනෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ යෝගාවචරයා තමන්ට ඇති වෙච්ච බාධක අරමුණක් ගැන තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒකට හේතු කාරණා අහනවා. නමුත් මම කැමති ඒ යෝගාචරයන් කතා කරනවා නම් කොහොමද තමන්ට මේ වේදනාව දැනෙනකොට දැනෙන්න කලින් තමන් කොහොමද තමන්ගේ මූල කර්මස්ථානයත් එක්ක ආනාපානේ සතියත් එක්ක ඉඳගෙන ඉන්නකොට කොහොමද සතිමත් වෙලා කටයුතු කරේ? එතකොට කොයි වගේ අවස්ථාවකදී මේ වේදනාව ආවේ? ඒ වේදනාව එනකොට තමන් මොකද කරේ කියලා විස්තර තියෙනවා නම්, තොරතුරු තියෙනවා නම් ඒ වේදනාව තමන්ගේ භාවනාවට බාධාවක්ද? එහෙම නැත්නම් ඒ වේදනාව තමන්ගේ වේදනාව කොච්චර තිබුණත් තමන්ට මූල කර්මස්ථාන ඔස්සේ සීයෙන් ඉන්න පුළුවන්ද? ආදි වශයෙන් තොරතුරු තියෙනවා නම් ප්‍රශ්නේ තවත් පැහැදිලි වෙනවා, පිරිසුදු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ කෙනා කැමතිද ඉදිරිපත් වෙන්න ඒ වගේ ප්‍රශ්නේ තවත් දුරටත් පිරිසුදු කරගන්න? හරි. එතකොට මෙහෙම එක තැන ඉරියව්ව ඉඳගෙන ඉන්නකොට ඔය වගේ කකුලටදී මෙන්න පුළුවන්. අපිට වැදගත් වෙන්නේ ඔය වගේ බාධක අරමුණු වලට ප්‍රධානත්වය දෙනවට වඩා ඉඳගෙන දැන් ඔය කකුල රිදෙන්නේ ටික වෙලාවක් ගියාට පස්සේනේ නේද? ඉඳ ගන්නකොටම කකුල රිදෙනවද? ගියාට පස්සේ ආන්න එතනට එනකම් කකුල රිදීම ගාවට එනකම් තමන් කොහොමද සිහියෙන් හිටියේ? අන්න ඒ දේ වැදගත් වෙන්නේ. එතකොට එතකොට ආශ්වාසය කියලා ආශ්වාසය ඇතුල් වෙනකොට ආශ්වාසය කියලා දැනගන්න පුළුවන්ද? පිට වෙනකොට ප්‍රශ්වාසය කියලා දැනගන්න පුළුවන්. එහෙම ටික වෙලාවක් ඉන්නකොට තමන්ට කොහොමද වැටහෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳව? වේදනාවට තමයි හිත යන්නේ කොච්චර දිනවා නේද? හරි, ප්‍රශ්නයක් නෑ. දැන් ඔන්න අත්දැකීමක් ඇවිල්ලා තියෙනවා. හොඳයි, නෑ. එතකොට දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම භාවනාවේදී මේ පරියන්කේ ඉඳගත්තට පස්සේ අපිට දැන් බාධක අරමුණුනේ වේග කය වේදනා, එහෙම නැත්නම් හිතවිලි වලට හිත පිටපයින් එක, එහෙම නැත්නම් ශබ්ද වලට හිත පිටපයින් එක, මේක කෙනා කෙනාට වෙනස් වෙනවා. කෙනෙක්ට කයේ වේදනා වලට තමයි හිත පිටපයින්නේ, භාවනා අරමුණෙන් හිත කැඩෙන්නේ. සමහරුන්ට හිතුවිලි එනවා, ඒකෙන් හිත පිටපයින්නවා. සමහරුන්ට ශබ්දවලට, ඒ යෝගාවචරයන්ගේ රුචි අරුචිකම් මත, ඒ කෙනා මත මේ වගේ බාධක අරමුණු වෙනස් වෙනවා. එතකොට මේ මෑණියෝ සඳහන් කළා වගේ ඉස්සල්ලාම අපිට අවශ්‍ය වෙන්නේ මේ ඉඳගෙන ඉන්න බවට හිත අරගෙන එක මොහොතක් ආස්වාස කරනකොට ආස්වාසය කියලා දැනගන්න. ඊළඟට ප්‍රශ්වාස කරනකොට ප්‍රශ්වාසය කියලා දැනගන්න. මොනවද Tamanට තේරෙන්නේ වැටෙන්නේ කියලා අත්දකින්න. එහෙම අඛණ්ඩව සිහියෙන් ඉන්නකොට කොයි අවස්ථාවේදී මේ වේදනාව එන්නේ? එකපාරම ඉඳගත් එකම වේදනාව වෙන්නේ නැහැ. අන්න ඒකට Tamanට පුළුවන් මේ වේදනාව එනකන් කොහොමද සිහියෙන් හිටියේ කියලා අල්ලගන්න. අන්න ඒක අනිත් දවසේ ලැහැස්ති වෙලා යන්න ඕනේ. කොහොමද Taman මේ වේදනාවට එන්න කලින් ආස්වාස ප්‍රශ්වාසයත් එක්ක මුහුණ දාලා මුහුණට මුහුණ දාලා සිහියෙන් හිටියේ කියලා. අන්න ඒ තොරතුරු තියෙනවා නම් Tamanගේ හිත කය තුනට ආව බවට ලකුණු හම්බුවේ. එතකොට දැන් වෙනදා ගෙදර දොර පුටුවක ඉඳගෙන ඉන්නකොට ඔය කකුලේ කැක්කුම දැනෙන්නේ නැහෙනි. ඒ කියන්නේ අපි කයට හිත ගත්තේ නැති අවස්ථාවකදී අපි ඕක තේරෙන්නේ නැහැ. කයට හිත ආවට පස්සේ කය තුල තිබෙන රිදීම්, කැක්කුම්, හිරිවැටීම් ඔය ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. දැන් හිත අර බාහිර අරමුණුත් එක්ක එහෙම නැත්නම් වෙච්ච දේවල් ගැන, අනාගතය ගැන, අතීතය ගැන හිත හිත ඉන්න දේවල් නැහැ. දැන් කයට ආවට පස්සේ මේව තමයි තේරෙන්නේ. මේ තමයි ඇත්ත ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා. කය හිරිවැටෙනවා, කකියනවා, එතකොට කම්පන චංචල වෙනවා, මිනිසුම් සිසිල් ගතියනවා. මේ වගේ ස්වභාව තමයි නිතරම කය තියෙන්නේ. හැබැයි අපි ඒ කයේ එන මේ දුක්ඛ වේදනාව, කායික වේදනාව තමන් කොයිම අවස්ථාවකදීවත් ඇයි එන්නේ කියලා සැක ඇයි එන්නේ කියලා භාවනාවේ වැරද්දක්ද, එහෙම නැත්නම් මේ වේදනාව නොආයුතු එකක්ද කියලා හේතු සාධක තමන් ඒ වගේ එහෙම නැත්නම් පූර්ව නිගමන කරන්න යන්න එපා. විපස්සනාව කියලා කියන්නේ එන ඕනෑම දෙයකට මුහුණ දෙනවා. එතකොට දැන් අර ආනාපානෝසේ සතියෙන් හිටියන ඒ ඉන්නකොට දැන් ඔන්න වේදනාව එනවා. ඔන්න දැන් ටික වෙලාවක ආස්වාස ප්‍රාස්වාසයේ හිත තියෙනවා. අයි දැන් වේදනාව ටික ටික මතුවලා එනවා. ඒ කොච්චර වේදනාව තිබ්බත් පුළුවන්ද කියලා බලන්න උත්සාහවත් වෙන්න ඕනේ. ආස්වාස ප්‍රාස්වාසයේ දැනුවත් වෙන්න. දැන් කකුලේ වේදනාවක් තියෙනවා. එක පාරම කකුල දිගාරින් දෙන්නේත් නැහැ. එක පාරම නැකිట్లా යන්න දෙන්නේත් නැහැ. ඔන්න දැන් උත්සාහවත් වෙන්න ඕනේ ටික වෙලාවක්. මම දැන් මේ විවේක පරිසරයකට ඇවිල්ලා ශීලයක පිළිහිටලා පිරිසත් අතර ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ ලැබිත පුංචි කාලේ මේ පුංචි වේදනාවකට මම නැකිట్లా යන්නේ නැතිව එක පාරම ඉරියව් වෙනස් කරන්නේ නැතුව පොඩ්ඩක් ඉවසන්න බැරිද? අන්න එහෙම හිතාගෙන අර කැක්කමක් තියෙනවා. ඒ තීර්ධි ආස්වාස ප්‍රාස්වාසය බලන්න පුළුවන්ද කියලා උත්සාහවත් වෙන්න ඕනේ. ඔන්න ඊළඟට ගිහිල්ලා. එතකොට තව ටික වෙලාවක් ඔන්න ආස්වාස ප්‍රාස්වාසයේ හිත තියාගෙනනකොට ආයෙත් ටික ටික වේදනාව වැඩි වෙනවා. කොහොමම වැඩි වෙලා දැන් එක මට්ටමකට එන ආස්වාස ප්‍රාස්වාසයේ තේ වේද මට්ටමට වේදනාවත් ඒ මට්ටමටම වැඩි වෙලා තියෙනවා. අන්න එතකොට දැන් ඕනම එකකට බලන්න පුළුවන්. එක්කෝ වේදනාවක් තියෙනවා ආස්වාස ප්‍රාස්වාසය සම මට්ටමේ. තව ටිකක් වෙලා ඉන්නකොට ඔන්න ආස්වාස ප්‍රාස්වාසයේ තලාව බාගෙන වේදනාව හොඳටම උග්‍ර වෙනවා. එතකොට දැන් දරන්න බැ. ඉවසන්න අමාරුයි. වේදනාව කොච්චර තියෙද්දි ආනාපානේ පේනවද කියලා බලන්න පුළුවන් නම් ඔන්න සතිමත් භාවය අර මූල කර්මස්ථානය තුල එන්නේ එන්නේ වැඩි කරගන්න පුළුවන්. නමුත් ඉවසන්න බැරිම අවස්ථාවක් තියෙනවා නම් ඒ වේදනාව තියෙන තැනට හිත තියලා ඒ වේදනාවේ ස්වභාවයන් බලන්න පුළුවන්. මේ වේදනාව හිරිවැටීමක්ද, කකියනවද, නලියනවද, පුපුරු ගහනවද ආදි වශයෙන් ඒ විඳීමේ ස්වභාව ලක්ෂණ, ගති ලක්ෂණ හොඳට අධ්‍යය ගන්න පුළුවන්. එතකොට වේදනාව ඔස්සේ සිහියෙන් ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට බැරිම නම් බොහොම සිහියෙන් ඉරියව වෙනස් කරලා ඒ කකුල නමාගෙන පහසු ඉරියවකට ඇවිල්ලා නැවත ඒ වේදනාව සංසිඳුණාට පස්සේ ආස්වාසි ප්‍රස්වාසි ඔස්සේ සිහියෙන් ඉන්න පුළුවන්. අන්න ඒක තමයි සාමාන්‍ය වේදනාවකට මුහුණ දෙනකොට ආධුනික යෝගාවචරයේ කටයුතු කරන්න ඕනේ. දැන් අපි සක්මන් කරනකොට කායික ක්‍රියාවක් සිද්ධ වෙනවා නිකතන නෙමෙයි තියෙන්නේ. එතකොට මේ වේදනාව සමහර විට දැනෙන්නේ නැහැ. මේක පරියංක භාවනාවෙන් ආපු දෝෂයක් නෙමෙයි. හිතේ ඇතුළට එනකොට මේ වගේ කායේ තියෙන කැක්කුම් වේදනා ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ වේදනාවක් ආපුවාම මේ බාධක අරමුණ විපස්සනා කරන යෝගාවචරය එහෙම නැත්නම් සතිපට්ඨාන වඩන යෝගාවචරයේ බාධක අරමුණ සාධකයක් කරගනවා. ඒ අරමුණ තුලත් භාවනා මනසිකාරයක් කරන්න උත්සාහවත් වෙනවා. අන්න එතකොට තමයි එන්නේ තමන්ගේ සතිය වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? එතකොට ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ගරුතර ස්වාමීන් වහන්ස මාහට භාවනාවේ යෙදී සුළු වේලාවක් භාවනාව වැඩිමින් පසුව ඉතා සුළු ශබ්දයකින් හෝ හිත වෙනස් වී භාවනාව අතරමඟ නවතී. හිත වෙන අතකට යොමු වේ. මෙය පහදා දෙන්න ගරු ස්වාමීන් වහන්ස. ඔව් ඇත්තටම මේ එකත් භාවනාවේ අත්දැකීමක්. ඒ කියන්නේ එකත් දැන් අර මං කියේ දැන් ඉස්සරලා එක්කෙනාට ප්‍රශ්නේ තිබ්බේ වේදනාව සම්බන්ධයෙන්. දැන් මෙයාට ප්‍රශ්නේ තියෙන්නේ ශබ්ද. කය කොච්චර වේදනාව තිබුණත් මෙයාට දැනෙන්නේ නැහැ. දැන් ශබ්ද වලට තමයි බාධාව වෙලා දෙන්නේ. ඒ කියන්නේ එක එක කෙනාගේ ගති ස්වභාවය. ඒ කියන්නේ කෙනා කෙනාට මේක වෙනස් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට හිතුවිලි බාධාව තියෙනවා. සමහර කෙනෙක්ට කය වේදනාවන්ම තමයි බාධා තියෙන්නේ. සමහර කෙනෙක්ට ශබ්ද බාධා තියෙනවා. මේක කාගේවත් දෝෂයක් නෙමෙයි. මේ හිතවල ස්වභාවයන්. ඉතින් මේ කිනාටත් අර වගේමයි මේ පිළිතුරු දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ශබ්ද ඇහෙන්න එනකොට හිත වෙනස් වෙනවා කියලා කියනවා. ඒත් ඒ ශබ්ද ඇහෙන්න ඇහලා එහෙම හිත පිට පයින්කොට තමන් කොහොමද ඒක දැනගත්තේ? හිත පිට පැනනට පස්සේ තමන් මොකද්ද කරේ? ඒ ශබ්ද වලට හිත පිට පයින්න කලින් මොනවද කරේ කියලා සතිමත් හිටියේ කොහොමද කියලා උත්තර දෙනවා නම් කොහොම පැහැදිලි. ඒ කියන්නේ තමන් කරපු හැටි මුල ඉඳන් අග දක්වාම කියලා තියෙනවා. ඉඳගත්ත හැටි ඉඳගෙන තමන් මූල කර්මස්ථානයේ මුහුණට මුහුණ දාලා සිහියෙන් හිටපු හැටි. ඉන්නකොට මෙන්න මේ වගේ වෙලාවක් යනකොට ආනාපානයේ ස්වභාවයන් මෙහෙම මෙහෙම වෙනස් වෙච්ච හැටි. ඊට පස්සේ මෙන්න මේ වගේ ශබ්දයක් ඇහිලා හිත පිට යන හැටි. එහෙම පිට ගියාට පස්සේ මම මෙහෙම කරා. ඊට පස්සේ නැවත මූල කර්මස්ථානයට ආදි වශයෙන් අර පියවර ඔස්සේම තමන් විස්තර කරනවා නම් මේක කියවන එක්කිනාට එහෙම නැත්නම් අහගෙන ඉන්න එක්කිනාට තේරෙනවා මෙයා ඇත්තටම භාවනා කරනකොට ඒක හරියට කරලා තියෙනවා. ඒක වාර්තා කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මෙයාටත් කියන්න තියෙන්නේ කොච්චර ශබ්දයකට හිත යමු වුණත් මෙයා හිතලා තියෙන හැම ශබ්දයකට හිත පිට පයින්කොට භාවනාව නවතිනවා කියලා. අන්නේ භාවනාව නවතිනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා යා කැමති ඉදිරිපත් වෙලා කතා කරන්න. එහෙන භාවනා කරගෙන යනකොට ඒ භාවනාව නවතිනවා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද කරන්නේ භාවනාව? ආනාපාන හොඳයි. ඔව්.
පස්සේ තමයි මේ පිට පොඩි
කියන්නේ වෙනස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ආනාපානෙ තියෙන හිත සද්දිට පිටපයින්න. ඔව් ඊට පස්සේ ඒක තමයි නවතිනවා කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ මෑණියෝ? භාවනාව පටන් ගන්නවා කියලා කියන්නේ නැවත මූල කර්මස්ථානෙ හිත ගේනවා. හරි. එතකොට දැන් මේ සද්ද දැන් කීපාරක් විතර එහෙම හිත පිටපයින්නවා සද්ද වල නිතරම පිටපයින්නවා. හරි. එතකොට පිටපැන්න බව දැනගන්න පුළුවන්ද? අන්න ඔන්න දැන් ආස්වාද ප්‍රසාසයේ සිහියෙන් හිටියා. ඇතුල් වෙනකොට දැනගත්තා. පිට වෙනකොට දැනගත්තා. එහෙම ඉන්නකොට ඔන්න එකපාරම සද්දයක් ඇවිල්ලා එක ගැස්සිලා යනවා. හිත පිට පයනවා. එතකොට ඒ ඔසේ සිතුවිලි එනවා. දැන් මෙහෙම හරි කමන්නේ කොච්චර විනාඩි 5ක් ගිහිල්ලා හරි කමන්නේ හිත පිට ගියා කියලා දැනගන්න පුළුවන්ද? අන්න ඒක තමයි වැදගත්කම. අන්න එහෙම හිත පිට ගියාට පස්සේ ඒ බව දැනගන්නවා නම් අන්නේ දැනගත්තට පස්සේ Tamanට පුළුවන් නම් නැවත ආශාස ප්‍රසාසයට එන්න. අන්න ඒක තමයි වැදගත්කම. ඒක තමයි අවශ්‍යතාවය. එතකොට යෝගාවචරය කවදාවත් හිත පිට ගිය එක ගැන පසුතැවෙන්නේ නැහැ. හිත පිට ගියාට මට නැවත අරමුණට හිත ගන්න පුළුවන්. තේරුණාද? කොච්චර හිත පිට ගියත් සද්දයකට වේවා වේදනාවකට වේවා සිතුවිල්ලකට වේවා හිත පිට ගියත් මෙයා පසුතැවෙන්නේ නැහැ. ඉස්සරලන් හිතන්නේ භවනාව කියන්නේ එක දිගට මගේ හිත සතියෙන් තියෙන්න ඕනේ ආනාපාන ඔස්සේම තියෙන්න ඕනේ කියලානේ. දැන් තේරෙනවා මේ එක දිගටම හිත පවතින්නේ නැහැ. වෙනස් වෙනවා. මේ සද්ද වලට හිත පිට පයනවා, වේදනාව වලට, සිතුවිලි වලට. දැන් යෝගාවචරය දැනගන්න ඕනේ කොච්චර මගේ හිත පිට ගියත් මේ පිට ගිය බව දැනගන්න පුළුවන්. අන්න ඒක තමයි පළවෙනි අවශ්‍යතාව. අන්න එහෙම එක මොහොතක් හිත පිට ගිය බව දැනගත්තොත් එයාට පුළුවන් ඊළඟ අවස්ථාවේදී නැවත මූල කර්මස්ථානට එහෙම නැත්නම් ආනාපානට හිත ගේන්න. අන්න මේක වර්ධනය කරගන්නවා. එතකොට කවදාවත් ඒ කෙනා හිත පිට ගියපු එක ගැන කතා කරන්නේ නැහැ. මගේ හිත පිට යනවා නැවත මට මූල කර්මස්ථානට හිත ගේන්න පුළුවන්. ආනාපානයට හිත ගේන්න පුළුවන්. අන්න එතකොට යාගේ වැඩෙන පැත්තක් තියෙන භාවනාවේ වර්ධනයක්. නැත්නම් අපි නිතරම කතා කරන මගේ හිත පිට පයින්නවා, ශබ්ද වලට පිට පයින්නවා, වේදනා වලට පිට පයින්නවා. ඇයි මේක කියලානේ අපි හිතන්නේ. නමුත් අපි මේ නිතරම අනුග්‍රහ කරනවා නම්, එහෙම නැත්නම් නිතරම කියන්න උත්සාහවත් වෙනවා නම්, හිත පිට ගියක් කුච්චරවත් හිත පිට ගියක් නැවත ආනාපානෙට ගේන්න පුළුවන් කියලා තමන් මේ කියන්න ගන්නවා නම්, නැවත කරන්න ගන්නවා නම්, අන්න ඒ කිනාගේ භවනා වෙන්නෙන් වර්ධනය වෙනවා. එනිසා හිත පිට පැන්නට පසුතැවෙන්නේ නැතුව නැවත මූල කර්මස්ථානට හිත ගේන්න ඕනේ. එතකොට පුළුවන් වුණා නම් බොහෝ කලකින් හොඳට කොච්චර හිත පිට ගියත් පසුතැවෙන්නේ නැ, නැවත නැවත මූල කර්මස්ථාන ඔස්සේම හිත අකණ්ඩව සතිය පවත්වා ගන්න. තේරුණාද? හොඳයි. සපත් කොට ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. මට ආනාපාන සති භාවනාවේ යෙදීමට අපහසුයි, වෙන භාවනාවක් කිරීමට බලා සිටිමි. ආනාපාන සති භාවනාවේදී පපුවට වේදනාවක් ඇතිවේ, ඒ පහදා දෙන්න. එතකොට මෙහෙම වෙන්න පුළුවන්. කියන්නේ ආනාපාන සති භාවනාව කරන්න ලේසි පහසු භාවනාවක් නෙමෙයි. සර්වජන් වහන්සේම දේශනා කරලා තියෙනවා, මුට්ටස් සතිස්ස අසම්පජානස්ස, ඒ කියන්නේ මුලාව සිහියත්තාට, ඒ වගේම සම්පජානේ නැති නුවණ නැති කෙනාට මේ ආනාපාන සති භාවනාව අනුදැනව දාරන්නේ නැහැ කියලා. ඒක ලේසි පහසු භාවනාවක් නෙමෙයි ඇත්තටම. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය උපදෙස් දෙන්නේ, ඉස්සෙල්ලාම ආනාපාන හොයන්න යන්න එපා කොයි වෙලාවකවත්. සමහර විට බලෙන් ආනාපාන හොයන්න ගියොත් මේ වගේ පපුව රෙදීන්, බෙල්ල රෙදීන්, ඔළුව කැක්කුම් එන්න පුළුවන්. මුලින්ම කියනවා තමන් ඉඳගෙන බොහොම පහසුවෙන් ඉඳගන්න කියන ඉස්සරලා. බොහොම පහසුවෙන් සැහැල්ලුව ඉඳගෙන මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න. එතකොට තමන්ට තේරෙනවානේ ඇස් දෙක පියාගත්තට පස්සේ පිරමීඩයක් වගේ තමන් ඉඳගෙන ඉන්න. එහෙනම් නැත්නම් තමන් අතපය තියාගෙන ඉන්න හැටි, ඇඟේ ස්පර්ශ වෙන තැන, ඒ වගේම කය කොහොමද පවතින්නේ කියලා තමන්ට වැටහෙනවානේ. මෙන්න මේ ඉරියව්වට හිත ගන්න. තම බලෙන් හොයන්න යන්න එපා කිසිම අවස්ථාවක ආශාස ප්‍රාශාස. තමන් ඇස් දෙක පියාගෙන ඉරියව්වට හිත ගත්තට පස්සේ ඒක පේනවා නම්, වැටහෙනවා නම් සතිමත් වෙන. වැටහෙන්නේ නැත්නම් තමන් හේම ඉරියව්ව ඔස්සේ සිහියෙන් ඉන්න. එතකොට තීරය ආයි හිත පිට පයින්නවා, ආයි ඉරියව්වට හිත ගන්න. ආයි එතකොට හිත මොනවට පැනනත් ශබ්ද වේදනා හිතවිලි වලට නැවතත් ඉරියව්වට හිත ගන්න. එතකොට සමහර විටක ආශාස ප්‍රාශාසී වැටහෙනවා නම් ඒක අරමුණු කරලා යන්න. එතකොට මේ කෙනා කැමතිද කියන්නේ තමන්ට මේ ආනාපාන සති භාවනාවේ පපුවේ වේදනාවක් එන්න කලින් තමන් කොහොමද ආස්වාස් ප්‍රාස්වාසයට මුහුණට මුහුණ දාලා හිටියේ කියලා, එහෙම නැත්නම් මෙනෙහි කරන්න ගත්තේ කොහොමද කියලා කැමතිද විස්තර කරන්න? වෙන භාවනාවක් කරන්න උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ තමන්ට භාවනා කරන්න තියෙන අපහසු වශයෙන් විස්තර කරන්නේ මේ පපුව රිදීමක් ගැන තමයි විස්තර කරන්නේ. ඒ පපුව රිදෙන්න කලින් කොහොමද තමන්ට තේරෙන්නේ? හෝ මයිකේ ඒක හොඳයි. මේ හුස්මට හිත තියෙනකොට වෙහෙසක් වගේ තේරෙනවා. ප්‍රශ්නයක් නෑ. කියන්නේ මේ හිත තියාගන්න අපහසු නම් ඒ වගේ භාවනා ක්‍රමයක් කරන්න පුළුවන්. මේ කියන්නේ ඉඳගෙන ඉස්සරලාම සැහැල්ලුවෙන් ඉඳගෙන එක පාරම නිකන් හුස්මට හිත යොමු කර බලෙන් හුස්මට හිත යොමු කරන්න හදනවාද? ඒ කියන්නේ ඒ වගේ බලෙන් එහෙම නැත්නම් ආයාසයෙන් හුස්මට හිත යොමු කරන්න අවශ්‍ය නැහැ. ඉඳගෙන අර වගේ සමහර විට බැරි වෙයි, අපහසු වෙයි. අපහසු නම් ප්‍රශ්නයක් නෑ. අපි වෙන භවනා ක්‍රමයකට හිත යොමු කරන්න පුළුවන්. ඉඳගෙන ඉස්සරලාම සැහැල්ලුවෙන් ඉඳගෙන මේ කියන්නේ සිහිය ඉස්සරහින් තියාගෙන, කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ වැඩිපුර දැනෙන නාසයට නාසිකාග්‍රයටනේ, මෙන්න මේ හරිය සිහිය තියාගෙන බොහොම බොහොම සැහැල්ලුවෙන් ඉඳගෙන ඉඳ ඉස්සරලා. මෙතනවත් හිත ගන්න ඕනේ නැහැ ඇත්තට මුලින්ම. එහෙම ඉඳගෙන ඉන්නකොට තමන්ට තේරෙනවා නා බලෙන් හොයන්න යන්න එපා. බලෙන් හොයන්න ගියොත් ඒක නිකන් ආයාස කරගතියක් වෙනවා. දැන් අපි දැන් ඔන්න වෙනද හුස්ම ගන්නවනේ, දැනුත් හුස්ම ගන්නවනේ. නමුත් එතකොට අපි ප්‍රශ්නයක් නැහැ නේ, පපුව හිර වෙන්නේ නැහැ නේ. ගෙදර දොර ඉන්න කොට ප්‍රශ්නයක් නැහැ නේ, පපුව හිර වෙන්නේ නැහැ. හැම හුස්ම දිහා බැලුවත් නැතත් හුස්ම ගන්නවා. දැන් අපිට අවශ්‍යතාවය තියෙන එකට සතිය පිහිටවන්න, සිහියෙන් ඉන්න විතරයි. ඒ කියන්නේ ස්වභාවික වෙන දෙයට සිහිය පුරුදු කරන එකයි අපි දැන් කරන්න හදන්නේ. අන්න ඒක ඇත්තටම අමාරු වෙන ආයාසයෙන් කරන්න ගියොත්. බලෙන් හුස්ම හඹාගෙන යන්න ගියොත්. බලෙන් හුස්ම හොයන්න ගියොත්. කිසි දෙයක් කරන්නේ නැතුව බොහෝම සැහැල්ලුවෙන් ඉඳගෙන තේරෙනවනම් දැනගන්න. නැත්තම් එහෙමම ඉරියව්වට හිත තියාගෙන ඉන්න. තේරුණාද? හරි, එහෙම හිත ඉල්ලනවා නම් වෙනත් භාවනාවක්, ඒ කියන්නේ එහෙම වෙන භාවනාවක් හිත ඉල්ලන්නේ අර වගේ හිත තියාගෙන ඉන්නකොට තමන්ට ඕන සමහර වෙලාවට සැක බහුලයි. ඒ වගේ ගොඩාක් සැක වෙනවා නම් ධර්මයේ පිළිබඳව සැකයි, බුදුහාමුදුර පිළිබඳව සැකයි, මේ භාවනාව හරිද වැරදිද නැත්නම් එහෙනම් එයාගේ ශ්‍රද්ධාව ටිකක් හදන්න ඕනේ. ඒ වගේ වෙලාවක බුදුගුණ භාවනාවකට හිත තැම්පත් කරලා ඒවා කරන්න පුළුවන්. සමහර විට ඉඳගෙන ඉන්නකොට ඒ වගේ හිත නිතරම දේශයෙන් ඇවිස්සෙන පාලනය කරගන්න බෑ. ඒ වගේ වෙනාන මෛත්‍රී භාවනා චිත දාලා ටිකක් තැම්පත් කරලා මේ වගේ ආශාස ප්‍රසාසයෙන් සිහියෙන් ඉන්න පුළුවන්. බැරිම නම් ඒ වගේ මොන භාවනා ක්‍රමයකින් හරි හිත තැම්පත් කරගෙන ටික වෙලාවක් යනකොට සමහර විට ආශාස ප්‍රසාසයෙන් ප්‍රකට වෙයි. එහෙම වුණොත් දැනගන්න නැත්නම් අර භාවනා ක්‍රමය දිගටම කරගෙන ගියාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උත්සාහවත් වෙලා බලන්න අර කියපු විදිහට බලෙන් හුස්ම හඹාගෙන යන්නේ නැතිව බලෙන් ආශාස ප්‍රාශාස හොයන්නේ නැතිව ස්වභාවිකව වැටෙන හුස්ම රැල්ලට අවධානයෙන් ඉන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම ආනාපාන සති භාවනාව කරද්දී එක අරමුණක සිත පිහිට වීමට අපහසුයි. එක එක අරමුණු ඔස්සේ සිත දුවනවා. මම ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා ඉතා කරුණාවෙන් මතක් කර සිටිමි. ඔන්න මේ ඊළඟ මේ යෝගාවචරය يعني මුලින්ම අපි කතා කරපු එක්කෙනාට වේදනා සම්බන්ධව තිබ්බේ. දෙවෙනිට කතා කරපු එක්කෙනාට ශබ්ද සම්බන්ධව. ඊළඟට දැන් වුණ වර්තාව වෙනවා මේ සිතුවිලි සම්බන්ධව. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ආධුනික යෝගාවචරයේත් භාවනාවට එනකොට මේ වගේ බාධක ධර්ම හමු වෙනවා. අපිට මේ භාධක ධර්ම හමුවේ හරියට සතිමත් වෙන්න දන්නේ නැති වුණොත් ඇත්තටම භාවනාව කරලා වැඩකුත් නෑ. මගේ හිත නිතරම පිටපයින්නවා, මගේ හිත විතරද පිටපයින්නේ කියලා නිකන් මේ අර භාවනාව කරන් ආපු එකත් නිකන් අධෛර්යමත් වෙනවා. නමුත් හිත ධෛර්යමත් කරගන්න ඕනේ. ඒකට අහලා තියෙන්න ඕනේ ධර්මය. මොකද්ද අපි එතනදී මුහු කරන්න ඕනේ? කොහොමද අපි සතිමත් වෙන්න ඕනේ? ඉතින් මේක කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේ හිත පිටපයින් එක මගේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් තම තමන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. පොදු මානව හිතේ ස්වභාවයක්. අපේ හිත නිතරම අරමුණින් අරමුණට පැනමින් තියෙන්නේ. හරියට වඳුරෙක්ගේ හිතක් වගේ කියනවා. වඳුරා කියන සතා ගහක අත්තකින් අත්තකට පයින්නකොට කවදාවත් පූර්ණ නිගමන කරන්නේ නැහැ. ඒ අත්තට පයින්න ඊළඟ අත්තට පයින්න එහෙම අත්තෙන් අත්තට වේගෙන් පැනපැන යනවා. ඒ වගේ තමයි අපේ හිතත් නිතරම අසතියෙන් ගත කරන හිත හරියට වඳුරෙක්ගේ හිතක් වගේ කියලා කියනවා. එතකොට මෙන්න මේ හිත තැම්පත් කරගන්න එක ලේසි නෑ. ධර්මයේ උපමාවක් කියනවා. ඉස්සර කාලේ ওই කුඹුරු වැඩවලට හරක් අල්ලගෙන එනවලු, කුඩු හරක් අල්ලගෙන එනවලු කැලින්. අල්ලගෙන ආවට පස්සේ එකපාරම හීලා නෑනේ. කුඩු හරක හීලා වෙන්නේ නෑ එකපාරම. කුඹුරු වැඩ කරන්න තරමට හීලා වෙන්නේ නෑ. ඒ නිසා ගම්මැද්දේ තියෙනවලු විශාල කණුවක්. මේ කණුවේ හොඳ ශක්තිමත් කඹයකින් බැඳිනවලු. බැන්දට පස්සේ මේ කුළු ගතිපාන හරක මොකද කරන්නේ? හට දුවනවලු, මෙහෙට දුවනවලු, අර වර්මන්ද කඩා ගන්න දුවනවලු. නමුත් මේ දවස් කිහිපයක් යනකොට බැරිම තැන අර කණුව ළඟම ළඟිනවලු. ඉතින් මොකද ශක්තිමත් කඹයකින් බැඳලා තියෙන ශක්තිමත් කණුවක. ඒ වගේ කියනවා අපේ හිතත් මුලදී කුළු ගතිපානවා. එක මොහොතක් ආස්වාසය කියලා සතිමත් වෙන්න උත්සාහවත් වෙනකොට ආයෙ හිත පිටපයින්. ඊළඟ වායි සතිමත් වෙනකොට හුස්ම රැලි දෙක තුනක් ආයෙත් හිත පිටපයින්. කියන්නේ අහන්නේම නැහැ. අකණ්ඩව සතිමත් භාවයේ වර්ධනය කරගන්න ඕනකම තිබුණට ඒක එක දිගට පවත්වන්න බෑ. හරියට අර කුළු ගතිපාන කුළු හරක වගේ. නමුත් මේ කුළු හරකත් අර ශක්තිමත් කඹයකින් ශක්තිමත් කණුවේ ගැට ගැහුවට පස්සේ හීලා වුණා වගේ මේ හිතත් ශක්තිමත් කඹයකින් ගැට ගන්නවා. මොකද්ද මේ ශක්තිමත් කඹය? ඒක තමයි සතිය. ශක්තිමත් කණුව මොකද්ද? ඒක තමයි භාවනා අරමුණ කියන්නේ. එතකොට අපි මෙතනදී කතා කරේ ආනාපානය නැමැති භාවනා අරමුණ සිහියෙන් ඉන්න එක. ඒක තමයි ආනාපාන සති. කෙනෙක්ට පුළුවන් බුදුගුණ ඔස්සේ සිහියෙන් ඉන්න. එතකොට භාවනා අරමුණ මොකද්ද? බුදු ගුණ. ඒසේ සිහියෙන් ඉන්න එක තමයි බුද්ධානුස්සති. තව කෙනෙක්ට පුළුවන් මෛත්‍රියෝස්සී සිහියෙන් ඉන්න. මෛත්‍රිය කියන්නේ භවනා අරමුණ. එතකොට භවනා අරමුණේ සිහියෙන් ඉන්න එකට මොකද්ද කියන්නේ? මෙත්තානුස්සති. තව කෙනෙක්ට පුළුවන් අසුභයෝස්සී සිහියෙන් ඉන්න. ඒකට කියනවා අසුභානුස්සති. තව කෙනෙක්ට පුළුවන් මරණයෝස්සී සිහියෙන් ඉන්න. ඒකට කියනවා මරණානුස්සති. මේ අයාලේ දුවන හිත, මේ නීවරණවල ඇලී ගලී වාසය කරන හිත තැම්පත් කරගන්න යනකොට මේ වගේ ශක්තිමත් කඹයකින්, එහෙම නැත්නම් සතියෙන් භාවනා අරමුණක් නැවත නැවත ඇසුරු කරගන්නකොට ඒ හිත තැම්පත් වෙනවා. හරියට අර කැලෙන් අල්ලාගෙන ආපු කුළු හරක හීලා කරගෙන කුඹුරු වැඩට යොදා ගන්න හදා ගන්නවා වගේ අපේ හිතත් හොඳට වර්තමානයේක තැම්පත් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපේ හිත නිතරම ශබ්දවලට පිටපැන්නත්, එහෙම නැත්නම් වේදනාවලට හිත පිටපැන්නත්, එහෙම නැත්නම් සිතුවිලි වලට හිත පිටපැන්නත්, පළවෙනිම අවශ්‍යතාවය තියෙන්නේ මේ ගැන පසුතැවෙන්නේ නැති එක. පසුතැවෙන්නේ නැත්නම් එයාට පුළුවන් ඊළඟට හදාගන්න මගේ හිත පිටපැන්න බව මම දන්නවා. දන්නවනම් ඊළඟට කරන්න ඕනේ මොකද්ද? හිත පිටපැන්න බව දැනගෙන නැවතත් අර භවනා අරමුණේම හිත තැම්පත් කරගන්න ඕනේ. දැන් කුළු හරක කොච්චර දුවන්න හැදුවත් ශක්තිමත් කඹෙන් අරකට භවනා අරමුණට බැඳිලා තියෙන නිසා කඩාගෙන යන්න බෑනේ. ඒ නිසා සතියෙන් ආනාපානයම ශේ නිතරම හිටියොත් ආස්වාසයක් පාසා සතිමත් තුන, ප්‍රස්වාසයක් පාසා සතිමත් තුන අන්න රකීකරු හිත ක්‍රමක්‍රමයෙන් තැම්පත් කරගන්න පුළුවන්. අන්න ඒ නිසා හොඳට උත්සාහවත් වෙන්න අර හුස්ම රැලි දෙකක් තුනක් හරි අදට සිහියෙන් ඉන්න පුළුවන් කියලා හිතමුකෝ. අනිත් ඉඳගෙන ඉන්න මුළු කාලයම මේ හිත පිටපැන්නයි කියලා හිතන්නකෝ. භාගයක් ගිහිලා හරි තමන් දැනගත්තයි කියලා හිතන්නකෝ මගේ හිත පිටපැන්න කියලා. හුස්ම රැලි දෙකක් වොන්න සිහියෙන් හිටියා. පයි භාගයකට පස්සේ දන්න ඕන හිත සිතුවිලි වලට ගිහිල්ලා ගොඩාක් ඈත ගිහිලා හිත පිටපැන්නා. කියපු කරපු දේවල් කරන්න තියෙන දේවල් ගොඩාක් දුර ගිහිල්ලා ඔන්න හිත පිටපැන්නයි කියලා දැනගත්ත යම් අවස්ථාවක. ඒ වෙලාවේ මොකද කරන්න ඕනේ? අර හිත පිටපැන්න එක ගැන පසුතැවෙන්නේ නැතිව, ඒ ගැන කතා කර කර ඉන්නේ නැතිව නැවත මොකද කරන්න ඕනේ? ආශ්වාස ප්‍රාශ්වාසයෙන් සිහිය ගේන්න ඕනේ. අන්න එතකොට කවදාවත් ඒක නා කතා කරන්නේ මගේ හිත පිටපයින්නවා, අයියෝ ඇයි මගේම දෝෂයක්ද, භවනාවේ වැරද්දක්ද කියලා කවදාවත් එයා පසුතැවෙන්නේ නැහැ. අර නැවත හිත ආරමුණට ගන්න පුළුවන් එක ගැන කතා කරනවා. එතකොට වැරදිච්ච පෙරදිච්ච දේවල් ගැන කතා කර කර ඉන්නේ නැහැ. අර තමන්ට කරන්න පුළුවන් දේ ගැන කතා කරනවා. ලොකු ස්වාමීන් වහන්සේ එක තැනක මතක් කරනවා, දැන් අපිට ඔය දතේ කැක්කුමක් හැදුන වෙලාවක ඒ දත හොඳටම කැක්කුමයි. අපි ඉතින් කෑ ගහන දත අල්ලගෙන කෑ ගහන අම්මෝ මගේ දත රිදෙනවා කියලා එක දතයි. තව දත් 31ක් තියෙන හොඳට කකියන් නැතුව. ඉතින් අපිට පුළුවන් නම් අර දත් 31 ගැන කතා කරන්න. අපි නිතරම අපේ හිත හුරු වෙලා තියෙන අර කක් කියන, එහෙම නැත්නම් වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල් ගැන කතා කර කර කතා කර කර ඉන්නනේ. නමුත් හොඳ දේවල් තව 31ක්ම තියෙනවානේ. අන්නේ හොඳ පැත්ත ගැන කතා කරන්න. එක තැනක තව කියනවා භාවනාවේ ඉඳගෙන ඉන්නකොට ඕන දකුණු කකුල රිදෙනවලු. හොඳටම රිදෙනවලු. ඉතින් වම් කකුල දැන් රිදෙන්නේ නැහැනේ. අපිට පුළුවන් වම් කකුල ගැන කතා කරන්න. අන්නේ වගේ ඕනෑම භාවනා කරනකොට අර වගේ බාධක එන්න පුළුවන්. නමුත් බාධක වලට පසුතැවෙන්නේ නැතිව, ඒවට බය වෙන්නේ නැතිව තමන්ට කරන්න පුළුවන් හැකි දේ ගැන කතා කරොත් උනන්දු වැඩි වෙනවා. ඒ කියන්නේ කොච්චර හිත පිට පැන්නත් මෙයා කලබල වෙන්නේ නැහැ. නැවත නැවත අරමුණට හිත ගන්න පුරුදු වෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද ඔය පෙන්ගුයින්ලා හදලා ඉන්න හුළඟට මෙහෙම වැනෙනවා? දැකලා තියෙනවද? අර යට අඩියේ වලි පුරවලා තියෙනවා. මෙහෙම ගහපුවාම දෙපැත්තට පැද්දිනවා, ආයි කෙලින් එනවා. දැකලා තියෙනවද? කවදාවත් පෙන්ගුයින් මෙහෙම වැටුණා කියලා අහට මෙහෙට ගියා කියලා එයා කලබල වෙන්නේ නැහැ නේ? ආයි කොච්චර පොඩි ළමයා ඇවිල්ලා පෙන්ගුයින්ට ගැහුවත් අහට මෙහෙට ගිහිල්ලා ආයි කෙලින් එනවා. ඒ වගේ අපි හිත කොච්චර පිට ගියත් අපිට පුළුවන් නම් ආයෙත් හිත කෙලින් ගන්න, අර පින්ගුයින් කෙලින් වෙනවා වගේ නැවත මූල කර්මස්ථානේ හිත ගන්න. අන්න ඒ ගැන කතා කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. අන්න ඒ වගේ වාර කීයක් හිත පිට ගියාට පස්සේ කොච්චර වෙලාවක් මට මූල කර්මස්ථානය ආරම්භ කරන්න පුළුවන්ද කියලා අන්නේ හැකියදී ගැන කතා කරනවා නම් අපේ භාවනාව ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ අපේ කෙනාට පැහැදිලි වුණාද දන්නේ නැහැ. ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි තියෙන්නේ. තවත් ඉදිරිපත් කරගන්න භවනා ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරගන්න කියලා මතක් කරනවා.
ප්‍රශ්න අපි දැන් ගෙදරදී බුදු
කියන්නේ අධිකුසලයට කම්මැලිකම කියලා කොට කියන්නේ අරතිය. ඒ කියන්නේ මේ කියන්නේ දන් දෙන්න, එහෙම නැත්නම් පින්කම් කරන්න, එහෙම නැත්නම් වෙන වැඩ කරන්න අපි ක්‍රියාශීලී නිතරම. නමුත් මේ වගේ හිත වඩන වැඩ පිළිවෙලකට කෙලෙස්සුන්ගෙන් ආශ්‍රයයෙන් හිත මොදවා ගන්න වැඩ පිළිවෙලකට එහෙම නැත්නම් සතිපට්ඨාන භාවනාව කරන්න ඒ වගේ දේවල් වලට හිත වැඩි ප්‍රිය නැහැ. ඒකනේ ප්‍රශ්නේ නේද? ඔව්. ඔව් මොකක් හරි හේතුවක් ඉදිරිපත් වෙනවා. ඔව්. ඒ කියන්නේ ප්‍රශ්නේ පැහැදිලි. ඒ කියන්නේ හිත උනන්දුවක් නැතිකම දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඕනෑම දැන් වාහනයක් වැඩ කරනකොට ඒ වාහනයට යම්කිසි වේගයක් තියෙනවානේ. එතකොට යම්කිසි වේගයක් තියෙන හින්දා ඒ වාහනේ වේගය යනවා. ඒ වගේ දැන් මේ භාවනා වැඩ පිළිවෙල කරන යෝගාවචරයත් තුනත් වේගයක් තියෙන්න ඕනේ. ඒ වේගය හදලා දෙන්නේ සංවේගය මගින්. ඒ කියන්නේ මේ භාවනාව සංසාර දුකෙන් ඈතරවන්න වැඩ කරන යෝගාවචරයේට යම්කිසි වේගයක් අවශ්‍යයි. ඒකට කියන සංවේගය කියලා. එනිසා ওই සංවේග වස්තු 8ක් තියෙනවා මට මතක හැටියට කියන්නම්. දැන් අපි කවදාවත් ඉපදීම කියන්නේ සංවේග වස්තුවක්. කවදාවත් අපි ඉපදීම කියන එක මේ සංවේගයකට කාරණාවක් කියලා හිතෙන්නේ නැහැනේ අපිට සාමාන්‍ය. අපි නැවත නැවත සත්තු විලා ඉපදෙනවා, නිරේ ලෝකේ ඉපදෙනවා, අතිරිසන් ලෝකේ ඉපදෙනවා. කොච්චර දුකක් විඳිනවද බලන්න ඉපදීමේ සත්‍ය මනුෂ්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ ඊට පස්සේ දුක් විඳිනවද කියලා බලන්න. කවදාවත් නම් අපිට ඉපදීම කියන එක දුකක් වශයෙන් දැනෙන්නේ නැහැ. ඒ වගේම ලෙඩ වෙනවා කියන එක. ලෙඩ වෙනකොට බලන්න ලෙඩ ඇඳට වැටුණාට පස්සේ තමන්ගේම අසෝචි මල මුත්‍ර ගුඩේ ලැබගෙන ඒ වගේ දුක් ස්වභාවයක් විඳින වෙනවානේ. මේක දෙවෙනි සංවේග වස්තුව. එතකොට මරණය කියන එක ඒ වගේම අපි ඔක්කොටම පොදු වෙන්නේ කොයි වෙලේ මරණයටපත් වේද දන්නේ නැහැ. නිකමට හිතන්නේ ඉඳගෙන භවනා කරනකොට පොඩ්ඩක් හිත ඇතුළට ගත්තට පස්සේ කොච්චර හිතුවිලි ප්‍රමාණයක් අපේ එනවද කියලා. ඒ කියන්නේ හිත කම්මැලි කරලා හරි කොයි වෙලාවක ඉඳගන්න හිතෙනවනේ. ඒ ඉඳගන්න හිතන වෙලාවේ නිකමට බලන්න අපේ හිතට මොනවද එන්නේ කියලා. ඒක ඒ කියන්නේ නිතරම මේ සංවේග වස්තු ඇති කර ගන්නවා. ඒ කියන්නේ ගොඩාක් නකොට මේ වීර්ය ඇති කරන්නේ මරණ සතියෙන් තමයි. ඒ වගේ හොඳට ජව සම්පන්න වෙන කසෙක හැවෙන මේ අරමුණක හිත තැම්පත් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන නිකමට අර වගේ අපේ හිත අසතිමත් වෙලා වැඩක් කරන විලාවක හිතේ නිතරම නීවරණ බහුල විලාවක අපි මැරුණොත් කොහේ උපදීද හිතා ගන්න බෑනේ. සර්වඥ වහන්සේ කියන හෙන් රූප බල බල ඒ ආස්වාදයේ විඳින්මින් ඉන්නකොට ඒ කෙනා මරුණොත් හරියට ඒ කෙනා නිරේ ගිහිලා කිබ්බා වාගේ කියන. කනින් ශබ්ද අහමින් ඉන්නකොට ඒ කෙනා ආස්වාදයේ ඔස්සේ රස විඳින්මින් ඉන්නකොට එයා හරියට නිරේ ගිහිලා තිබ්බා වාගේ කියලා කියන. නාසයෙන් දිවෙන් කයින් මනසින් අරමුණු පරිහරණය කරමින් ඒ ආස්වාදයේ ඔස්සේ විඳින්මින් ඉන්නකොට එයා හරියට නිරේ ගිහිලා තිබ්බා වාගේ කියන. ඒ වෙලාවේ මරුණොත් අපි කොහේයිද කියලා හිතන්නේ. ඒ වගේ මේ මරණ සතිය කියන එක හොඳට වර්ධනය කරගත්තොත් ඒ කෙනාගේ වීර්යය ඒ කෙනාගේ මේ සංවේගය එන්නෙන් වර්ධනය කරගන්න පුළුවන්. ඒ ජවයේ මත තමයි තමන්ගේ භවනාවට නැවත නැවත කරන්න උනන්දු ඇති වෙන්නේ. ඒ නැවත නැවත කරනවා නම් දවසකට සුළු මොහොතක් හෝ කරනවා නම් මේ නිතිපතා එයට ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ බොහෝ වෙලාවට අපි ගියවර දේශනාවේදී සාකච්ඡා කරලා කුසීත වස්තු ඉදිරිපත් වෙනවා. කුසීත වස්තු කියලා කියන්නේ ඔන්න කෙනෙක්ට හිතන දැන් අපි භවනා කරන්න ඕනේ කියලා දන්නවා. මේ මනුෂ්‍ය ජීවිතේ වටිනවා කියලා තේරෙනවා. භවනා කරන්න ඕනේ කියලා තේරෙනවා. හැබැයි වෙලාවක් හොයාගන්න බැ සමහර වෙලාවට ඔන්න හිතෙනවා දැන් මට වැඩක් කරන්න තියෙනවා ඉස්සරහට. වැඩක් කරන්න තියෙන හින් තියෙනකොට දැන් භවනා කරන්න බැරි වෙනවා ඒ වෙලාවේ. දැන් වැඩක් කරන්න තියෙන නිසා එයාගේ හිත පස්සට දානවා. වැඩක් කරන්න තියෙන නිසා මම පොඩ්ඩක් නිදා ගන්නවා. ඒ වෙහෙසයින් අර වැඩේ කරන වෙලාවෙ පළවෙනි කුසීත වස්තු. ඊට පස්සේ වැඩක් කරාට පස්සේ හිතන කල්පනා කරනවලු මෙයා. දැන් මම ගොඩක් වැඩ කරලා ආවේ මහා සීයන්ගටත් මහා සී දැන් භාවනා කරලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් නිදා ගන්න ඕනේ කියලා ඒත් නිදා ගන්නවා. ඊට පස්සේ ඔන්න දුර ගමනක් යන්න තියෙනකොට කල්පනා කරනවලු. දැන් මට හෙට යන්න තියෙන දුර ගමනක්. එහෙම යනකොට දැම් භාවනා කරල හරියන්නේ නෑ දුරගමනක් හිට යන්න තියෙන හින්දා දැන් නිදා ගන්න ඕනේ කියලා ඔන්නේ ආයෙත් නිදා ගන්නවලු. ඊටස් දුරගමනක් ගිහිල්ලා ආවට පස්සේ මෙයා කල්පනා කරනවලු දැන් දුරගමනක් ගිහිල්ලා ආවේ දැන් ඇඟට වෙහෙසයි ඒ නිසා මම නිදා ගන්න ඕනේ කියලා ඔන්න ආයෙ නිදා ගන්නවලු. ඊළඟට ආයෙ හොඳට ආහාර ගත්ත වෙලාවක හිතනවලු දැන් හොඳටම බඩ පිරලා තියෙන නිසා මේ දැන් ටිකක් නිදිමතයි එහෙනම් නිදා ගන්න ඕනේ දැන් භාවනා කරලා හරියන්නේ නෑ කියලා. බඩගිනි ඉන්න වෙලාවෙන් හිතනවලු දැන් භවනා කරන්න බෑ බඩ ආහාරයක් හරියට ගත්තේ නෑ ඒ නිසා පොඩ්ඩක් නිදා ගන්නවා කියලා නිදා ගන්නවලු. ඒ කියන්නේ කුසීත වස්තු ඉදිරිපත් වෙන හැටි. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් මෙහෙමයි යෝගාවචන කල්පනා කරන්නේ කොහොමද දැන් උන ඊළඟට මට වැඩක් කරන්න තියෙනවා. මේ වැඩේ කරනකොට මගේ භවනාව අතපසු වෙනවා. අපි හිතමුකෝ දැන් භවනා කරන වෙලාවේදී ওই වැඩේ යෙදිලා තියෙනේ කියලා. එතකොට කල්පනා කරනවා මේ වැඩේ මේ වෙලාවේ යෙදුන නිසා මගේ භවනාව මේ වෙලාවේ කරන්න බැරි වෙනවා. එනිසා මම දැන් භාවනා කරන්න ඕනේ. දැන් බුදියන එක නෙමෙයි. දැන් භාවනා කරන්න ඕනේ. ඊළඟට වැඩේ කරාට පස්සේ කල්පනා කරන්න කියනවා. දැන් මේ වැඩේ කරපු නිසා මට භාවනාව කරන්න බැරුණ අය වෙලාවේ. එනිසා වැඩේ කරාට පස්සේ දැන් මම භාවනා කරන්න ඕනේ කියලා එහෙම වීරියක් උනන්දුවක් ඇති කරගන්න ඕනේ. ඒ වගේ තමන්ට උනන්දු ඇති කරගෙන භාවනාවෙන් යම් යම් අත්දැකීම් ලැබෙනවා. අන්න ඒ ඔස්සේ තමන්ගේ හිත සතුට වෙනවා. ඒ වගේම ඒ ඔස්සේ භාවනා කරන්න නැවත නැවත උත්සාහවත් වෙන්න හිතෙනවා. ඒ නිසා ඔය පසුතැවෙන එක එහෙම නැත්නම් අදි කුසලයට කම්මැලි කරන අරතිය කියන එක දුරු කරගෙන නැවත නැවත කරොත් නැවත නැවත ඒ දිනපතා ඒ සුළු වේලාව හරි සිද්ධ කරොත් තමන්ට උනන්දු ඇති වෙනවා. එතකොට අපි හිතමුකෝ දැන් අද ඇවිල්ලා භවනා කරානේ. එතකොට අද ඇවිල්ලා භවනා කරනකොට කොහොමද තමන්ට තේරෙන්නේ වැටෙන්නේ? අන්න ඒකයි වැදගත් කරවෙන්නේ. අර වගේ දෙයකට සංවේගය ජවය ඇති කරගන්න අනුශාසන අහලා මේ කරන ටිකෙන් තමන්ට කොහොමද වැටහෙන්නේ, කරන ටිකෙන් තමන් කොහොමද සතුටු වෙන්නේ, මේ භාවනාවෙන් තමන්ට කොහොමද අත්දැකීමක් ලැබෙන්නේ කියලා මේ ලැබෙන ටික සතුටු වෙන්න දන්නවනම්, මේ ලැබෙන ටික තව තවත් එක මොහොතක් වර්ධනය කරගන්න දන්නවනම් එයාට ඔන්න ක්‍රමක්‍රමී වර්ධනය කරගන්න පුළුවන්. ලොකු බලාපොරොත්තු තියෙනවා නම් මේ වගේ දේවල් කෙරෙහි ලොකු ආශා තියෙනවා නම් භවනාවෙන් ධ්‍යාන ලබන්න ඕනේ, මාර්ගඵල ලබන්න ඕනේ, මේ දේවල් වෙන්න ඕනේ කියලා ලොකු ඉලක්ක තියෙනවා නම් පොඩි දෙයක් නම් අපි ඒ ඉලක්ක වෙනුවෙන් කරන්නේ එයාට නිතරම අරතිය තමයි යන්නේ. මෙච්චර කරනවා තව එක තැන. හැමදාම චුට්ටක් හරි කරනවා ඒත් එක තැන කියලා ඒ වගේ හිත නිතරම පසුබෑමකට එන්නේ. ඒ නිසා අපි අර කරන චුට්ට හරියට පිරිසුදු කරගත්තොත් ටිකක් හරි ඒ ගැන හිතලා සතුටු වෙන්න ගන්නවා නම් අන්‍යයට ක්‍රමක්‍රමයෙන් ඒ භවනා කරන එක වර්ධනය කරගන්න පුළුවන්. නේ.
නිකන් කැදීමක් වගේ ඇත්ත වෙනවා නැත්ති වෙන විදිහක් දැනෙනවා. හිත එළියව වෙන තියෙනවා. එතකොට කායයට සැහැල්ලු බව දැනෙනවා. ඒකත් ඉතින්
يعني හිතයි කයි දෙකම එකක් වගේ
එහෙමයි.
ඔව් ඒක ප්‍රශ්නයක් නෑ. කියන්නේ භවනාවේ වැඩිමත් එක්ක ඔය වගේ අත්දැකීම් වෙන්න පුළුවන්. හරියට දැන් අර કોઈ කෝච්චි වල ගිහිල්ලා තියෙනවා නම් ඒක තේරි ඔය බස් වල යනකොට තේරෙනවා. දැන් බස් දෙකක් එක ළඟ තියෙනකොට මේ එක බස් එකක් යනකොට නිකන් අපිත් යනවා වගේ දෙන අපේ බස් එක ගිහිල්ලා නෑ. නමුත් අපිත් යනවා වගේ නිකන් තේරෙන එකට එකක් යනකොට කෝච්චි යනකොටත් ඔක තේරෙනවා. ඒ වගේ මේ හිත එකට ආවට පස්සේ ওই වගේ දැන් කොහෙවත් ගමනක් නෑ. එකම තැන ඉන්නවා. නමුත් මොකද්ද ගමනකුත් තියෙනවා. නිශ්චල බවකුත් තියෙනවා. නිකන් ගමනකුත් තියෙනවා. හිතේ එක එක ස්වභාවයන්.
ඒක
සෑල්ලු ගතියකුත් ඒක කිසි එකක් වගේ ඒ ප්‍රශ්නයක් නෑ. කියන්නේ භාවනාව අත්දැකීම එනවා, ඔය වගේ අත්දැකීම එනකොට අපි කළ යුත්තේ ඔතන සැක ඇති කරගත්තොත් හිත එහෙම එන තවත් ඕලාරික වෙනවා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ. මේ නිතරම සීලය ගැන ආවර්ජනා කරලා තුරුණුවන්ට ජීවිතේ පූජා කරලා ඉඳගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම සැහැල්ලු මනසකින් සැහැල්ලු සම්බර මනසකින් යම්කිසි විඳ ගන්න පුළුවන් තරම් හින්දෙන්දෙන්දෙන්දේ අත්දැකීමේ අවදිමත් භාවය සතිමත් භාවය වර්ධනය කරගන්න. කියන්නේ කොයි වෙලාවකත් හිත ලීන වෙන්න දෙන්න එපා. දැන් මොකුත් කරන්න දෙයක්වත් නෑ. දෙකම හිතයි කය දෙකක්ම එකක් වගේ මේ වගේ තනි අත්දැකීම නිකන් නීරසයි. නමුත් නමුත් ඒ වෙලාවේදී හිත පසුත් බාගන්නේ නැතිව එන්දෙන්දිතන වර්ධනය කරගන්න අවදිමත් භාවය. අවදිමත් භාවය වර්ධනය කරගන්න කිසිම අවස්ථාවක ඒක ගැන පසුතැවෙන්නෙත් නෑ. එතකොට ඒක ගැන ඕනට වඩා උද්දාමයටපත් වෙන්නෙත් නෑ. ඒ ආවට පස්සේ බොහොම මධ්‍යස්ථ මනසක් දැන් තියෙන්නේ. අන්නේ ඒ දැනුවත් භාවයේ තියෙනවනේ. දැන් ඉන්න බව තේරෙනවනේ Tamanට. අන්නේ ඉන්න බව තුල වර්ධනය කරගන්න දැනුවත් බව. එතකොට කය දැනෙන්නවා වෙන්න පුළුවන්, නොදැනෙනවා වෙන්න පුළුවන්. ඒ දැනීම වෙන්නේ වර්ධනය වෙනවා පේන්න පුළුවන්. ඒ දැනීම වෙනස් වෙනවා තේරෙන්න පුළුවන්. ඒ කොච්චර දේවල් ආවත් Tamanගේ අවදිමත් භාවය දැනුවත් භාවය වෙනස් කරගන්නේ නැහැ. අරුව වේදිකාවේ තියෙනවා තමන්ගේ අවදිමත් භාවය දැනුවත් භාවය හොඳට වර්ධනය කරනවා. එතකොට කිසි දෙයක් වුණාට තමන්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ දැනුවත් භාවය වෙනස් වෙන්නේ නැහැ. උපේක්ෂාව වෙනස් වෙන්නේ නැහැ. ඉන්නේ වර්ධනය වෙනවා. එතකොට ඕනෑම සංඥාකාර වෙන්න පුළුවන්, වේදනාකාර වෙන්න පුළුවන්, සංස්කාරාකාර වෙන්න පුළුවන්. හිතේ ඕනෑම දේවල් වෙන්න පුළුවන්. නමුත් තමන් උපේක්ෂා මනසක් පවත්වන ඒ විරාගය, ඒ උපේක්ෂාව හොඳට වර්ධනය කරගන්න පුළුවන්. එතකොට ඔය කයේ දැනීම නොදැනෙන්න පුළුවන්. විවිධාකාර අත්දැකීම් වෙන්න පුළුවන්. ඒත් දැනුවත් භාවය අවදිමත් භාවය පවත්වන්න ඕන. ඒ කිසිම අවස්ථාවක බොහෝම සැහැල්ලු සම්බර මනසකින් වීරිය කියන එක බොහෝම සුමට විදිහට හරියට නිකන් මේ හුළඟේ පාවෙන පඬරලක් වගේ හිතත් ඔහේ පවතින හැබැයි දැනුවත් භාවය අවදිමත් භාවය පුදුමාකාර විදිහට වැඩි. ඉතින් හොඳට දැනුවත් භාවය අවදිමත් භාවය වැඩි ඕනම සංසිද්ධියක් තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. අන්න ඒක හොඳට බලාගෙන ඉන්න ඕනේ වගේ. එතකොට එදින්දා ජීවිතය ගත කරනකොට මේකට අනුග්‍රහ සලසන්න ඕනේ. නිතරම තමන්ගේ මනස මෘදු මොළොක් මනසක් පවත්වා ගන්න ඕනේ. කියන්නේ මොන දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. ඇවිල්ලා කපල කොටලා ගියත් එයාගේ හිත විනාශ වෙන්නේ නැහැ. ඒ වගේ මත්තමට හිත මෘදු මොළොක් කරගන්න ඕනේ. කෙනෙක් ඇවිල්ලා ගහලා ගියත් මොනට ඇවිල්ලා මොනවා කියලා ගියත් ගානක් නැහැ. ඒ මත්තමට හිත තියාගෙන ඉඳගත්තට පස්සේ බොහොම සැහැල්ලුවෙන් ඉඳගෙන ඉන්නේ. අර අවදිමත් භාවයත් වැඩි වෙනවා. ඒත් එක්කම උපේක්ෂාව, විරාගය, නිබ්බිදා වෙන්න ඉන්න මේවා වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්න ඒ පැත්තට අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට ඔය ශක්මණින් පරියන්කෙන් ඉදින්දා කටයුතු කරනකොටත් ඔහුම අනුග්‍රහ වුණොත් ක්‍රමක්‍රමෙන් මේ හිතේ වර්ධනය වැඩිවීම දැක ගන්න පුළුවන්. ඒ දැනුවත් භාවයේ තියෙනවා. නමුත් ඒ ඔස්සේ කියන්නේ ඒකකට ගැටෙන්න යන්නේත් නැහැ. ඒක හොඳයි කියලා කියන්න යන්නේ නැහැ. තමන්ගේ හිත උපේක්ෂාය තියාගන්න. අන්න ඒක තමයි වර්ධනය කරගන්න. ඒත් නිතරම මේක ඉඳගෙන කරනකොට වේවා, සක්මන් කරනකොට වේවා, දින්දා ජීවිතයේ වේවා, එහෙම උපේක්ෂා වර්ධනය කරගන්න පුළුවන් නම් ඔක හොඳට කසකැවිලා ඔය හිතේ වර්ධනයක් අත්දැක ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහටම කරගෙන යන්න. හොඳයි. තෙරුවන් සරණයි.
ඒ වගේ
නම් දැන් මොකද ඒක මේ වගේ සම්මා පුදුම විදිහට මෙලේ කරන්නේ
කොහොමද කියන්නේ. එතන හුස්ම රැල්ල හිටිනවා.
කිසිීම ප්‍රශ්නයක් නෑ ආනවපානයෙන් ගිහිල්ල යන්නෙත් උතන්ට ද බුදුගුණ ඔස්සෙන් ගිහිල්ලාවත් ඔය අදැකි අදදක්ලා තියෙන එන්නගල මෛත්‍රීාවත් ඕක තියෙන හොඳට ඇහිත මෛත්‍රී භාවනාවසේ තැන්පත් වුණොත් පොවිසුම ගන්නවාද නොදැන නවාද තේරෙන්නෙත් නෑ දෙකම එකක් වගේ තේරෙනවා ඒවගේ ඔය පැතිකට තිය නොවන පැත්තකින් ගිහිල්ලන්න පුල හිතේ නීවරණ දුරුණාට පස්සේ එකතැනකට හිතවර්ධනය වෙන ඉතින් මේ කිසි ප්‍රශ්නයක් නෑ අයිත් අර සම්මා සම්බුදුව කියලා පෝලාරික වෙනවනේ ඒත් ගණන් ගන්න පා ටික වෙලාවකින්නට අර තත්ත්වෙටම හිත වැටෙනවා මේක එන්නේ චක්‍ර කරගෙන එතකොට ටික වෙලාවකින් අර විවේක තත්ත්වෙට හිත වැටෙනවා ආය සම්මා සම්බුදු මත වෙන්න පුළුවන් අය වැටෙනවා ආය මත වෙන්න පුළුවන් එතකොට පසුතැවෙන්නේ නැහැ අර විවේක මට්ටම නිතරම අසුරු කරන්න බලනවා කොච්චර මේ විතක්කේ මතු වුණත් ඒ සම්මා සම්බුද්ධ කියලා මතු වුණත් එහෙම නැත්තම් චිත්ත රූපයක් වශයෙන් බුදු පිළිමේ දැනුණත් ඒවට වැඩි වටිනාකම් දෙන්නේ නැහැ වචන වලට රූප වලට වැඩි වටිනාකම් දෙන්නේ නැහැ ඒ සංඥා වේදනා වලට කිසිම චේතනාවක් පහල කරන්නෙත් නැහැ අනවශ්‍ය චේතනා පහල කරන්නේ අර විවේක මට්ටමල නිතරම ඇසුරු කරන්න උත්සාහවත් වෙනවා එතකොට ක්‍රමක්‍රමී අන්නේ විවේක මට්ටම තියෙනවනේ ඒක කොයි පාරින් ආවත් ප්‍රශ්නයක් නැහැ අන්නේ විවේක මට්ටම ඇසුරු කරන්න නිතරම ඇසුරු කරන්න කියන්නේ ඕනෑම වෙලාවක ඇවිදිනකොට පවා බලන්න ඒ වගේ හිත මොකක් හරි දානයක් දීලා බලන්න දානයක් දුන්නට පස්සේ හිත සන්තෝෂයිනේ ඒ වෙලාවෙත් ඒ වගේ හිත ඒ ගැන හිතලා සන්තෝෂ කරගත්ත එකම ওই විවේක මට්ටමට ගන්න පුළුවන් ශීලය වර්ධනය කරලා තේ විවේක මට්ටම ඇසුරු කරන්න පුළුවන් ඒ වගේ අන්නේ දැන් විවේක මට්ටමක් ඇසුරු කරලා තියෙනවනේ මේ තරම් ලෝකයා නිතරම ඇහැ පිනවන්න කන පිනවන්න නාසය දිව කය පිනවන්න අදින ලෝකේ දැන් මට එක පුංචි විවේක මට්ටමක් ගැන හිත තැම්පත් කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා අන්න ඒක සතුටු වෙන සතුටු වෙලා එතනට නැවත නැවත හිත තැම්පත් කරගන්න ඒ විවේක මට්ටම ඇසුරු කරගන්න කරන වැඩපිළිවෙලෙන් ඉන්න වර්ධනය කරගන්න දැන් ධර්මයෙන් අනුග්‍රහ ලැබෙනවා එතකොට තමයි ධර්මයේ පැත්තට කරන අනුග්‍රහ වැඩි කරගන්න දැන් දවසකට පැය භාගයක් නම් භාවනා කරේ විනාඩි 35කට වර්ධනය කරගන්න පැයක් නම් කරේ විනාඩි පැයයි විනාඩි 5ක් කරගන්න එහෙම දවසින් දවස චුට්ටි චුට්ටි වර්ධනය කරගත්තොත් තමන්ට මේ විවේකී මනසෙන් දෙන්න වර්ධනය කරගන්න පුළුවන් තමන්ගේ මේ තුල ඒගෙන ධර්ම දෙන්න වර්ධනය කරගන්න පුළුවන් වෙනවා එක වටිනවා ඒක වර්ධනය කරගන්න නිතරම සක්මණකින් පරියංකකින් ඒ වගේ එදින්දා කටයුතු කරනකොටත් ඒ විවේක මනස ඇසුරු කරමින් නිතරම මේකට අනුග්‍රහ දුන්නොත් මේවා එකිනෙකට උපකාර වෙලා ඔය ජව සම්පන්න සතියක් සමාධියක් හොඳ එකලාසියක් හැදෙන්න පටන් ගන්නවා හොඳයි සුපර් රශ්නි ගතිය කොහෙද රශ්නි ගතිය තේරෙන ඒ කියන්නේ ඒ රශ්නි ගතිය දැනෙනකොට තමන්ට බාධාවක් දේ ආස්වාස ප්‍රස්වාස හිත පිහිටවන්න ඒ කියන්නේ වෙනත් තරමක් මුසි තේල් ඔව් හිතන එක වැරද්දක් ඒ කියන්නේ මේක තේජෝ ඒ කියන්නේ මේ බලෙන් මොකද පරමාර්ථ ධර්ම පිළිබඳව වචන දාලා හිතන එක නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ දැන් අපි ආසස් ප්‍රාසස්යස සිහියෙන් ඉන්නවා වෙනකොට මේ සංසිද්ධි තේරෙනවා වැටහෙනවා ඒ බව දැනුවත් භාවයෙන් ඉන්න ඒක යම් කිසි පණිවිඩයක් කියන්නයි මේ එන්නේ මේ ධාතුන්ගේ ස්වභාවයන් යම් කිසි පණිවිඩයක් දෙන්නේ ඒක වටහා ගන්න මොකද්ද මේ මෙයා දෙන්න හදන පණිවිඩේ මේ රශ්මි ස්වභාවය එක දිගටම පවතිනවාද එන්නේ වෙනස් වෙනවද මේක කොහොමද විපරිණාමයට ලක් වෙන්නේ කොහොමද ආස්වාස ප්‍රසවාසයෙන් එක්ක එතකොට සිහියෙන් ඉන්න පුළුවන් වෙන්නේ එහෙම ඉන්නකොට මේක නැති වෙලා යනවාද? ආදි වශයෙන් මේ ගොඩක් කණිවිඩයක් එක්කම යන්නේ. නමුත් අපි අර ඉන්නදී නිත්‍ය වශයෙන් අල්ලගත්තොත් ඒකෝස්සේ විතර්ක කරන්න පටන් ගන්න. ඒකෝස්සේ චේතනා පහල කරන්න පටන් ගන්න. අපි මේ මොනදේ ආවත් ඒක මධ්‍යස්ත්‍ර මනසකින් දැනගත්තොත් ඒක යම් කිසි පණිවිඩයක් දෙන්න එන්නේ. ඒ කියන්නේ ස්වභාව ලක්ෂණ පිළිබඳව දැනුවත් භාවයෙන් හිටියොත් එයා නිකම් මේක පොදු ලක්ෂණයකට හැරෙනවා. ඒ කියන්නේ ඒ නුසුම් බව වශයෙන් දැනගත්තොත් එයා ඒක යම් කිසි පණිවිඩයක් කියනවා. ඒක වටහා ගන්න නම් හිතේ තැම්පත් බව ඇති කරගන්න. එතකොට නුසුම් බව තියෙනකොට තමන්ට බාධාවක් නැත්නම් ආස්වාස ප්‍රාස්වාසයේ දිගටම ඉන්න අන්නේ සමාධිය හැදෙන පැත්තේ සතිය වැඩි වෙන පැත්තට අනුග්‍රහ කරන්න. දැන් උණුසුමක් තියෙනවා. හැබැයි ආස්වාස ප්‍රසවාසයේ තිත තියන්න පුළුවන් වෙනවා. අන්න ඒක වර්ධනය කරගත්තතර උණුසුම තුල තියෙන ඒ ධාතු ස්වභාවය තුල තිබෙන පොදු ලක්ෂණ එහෙම නැත්නම් විපරිණාම ස්වභාව වෙනස් වෙන ස්වභාවයක් දැක ගන්න පුළුවන් වෙනවා. අන්න මේ පැත්තට අනුග්‍රහ කරනකොට අපේ හිතේ සතිය සමාධිය වර්ධනය කරන්න නම් අපි නිතරම අවදිමත් භාවයේ තියාගෙන ඉන්න ඕනේ මේ ආස්වාස ප්‍රසවාසයත් එක්ක. එතකොට අර වගේ අරමුණක් ආවට ඒකට ප්‍රධාන තැනක් දෙන්නේ නැහැ. ප්‍රධාන තැන දෙන්නේ මූල කර්මස්ථානෙට. අරවත් වෙනවා. උණුසුම් ගතියනවා විතක කය කම්පන චංචල වෙනවා, තද බුරුල් වෙනවා. ඒවත් මේක තියෙනවා. නමුත් ප්‍රධානත්වයේ තැන දෙන්නේ ආස්වාස ප්‍රසවාසයට. අන්න එහෙම ප්‍රධානත්වයේ තැන දෙනකොට අර වගේ එන එන වැටහීම් පිළිබඳ දැනුවත් භාවය, අවදිමත් භාවය වැඩි කරගන්න. ඒක බාධාවක් නෙමෙයි. ඒ මූල කර්මස්ථානයේ සතිය පිහිටවන්න බාධාවක් නැති නිසා ඒක ප්‍රධානත්වයේ මූල කර්මස්ථානයට දීලා මේ නිතරම ඒ සතිය වර්ධනය වෙන පැත්තට අනුග්‍රහ කරනවා. හොඳයි.